Hesha Vithanage, you have 14 minutes.
ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා අද ඉතාම වැදගත් වැය ශීර්ෂයක් වෙනුවෙන් අදහස් දක්වන්න අවස්ථාව ලබා දීම සම්බන්ධව අපි හිතනවා මේ අයවැය විවාදයේ මාසයක් පුරා කරගෙන යන අතරතුර අතිශය වැදගත් අමාත්‍යංශයේ වැය ශීර්ෂයක් විදියට අද දිනේ අපිට හඳුන්වන්න පුළුවන් මේ වැය ශීර්ෂය තුල කතා කරන්න තම අදහස් දැක්වීම ආරම්භ කරමින් අපි දැක්ක රෝහිණි කවිරත්න ගරු මන්ත්‍රීතුමිය අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මේ වෙනකොට තියෙන විෂමතාවයන් පිළිබඳව ඉතා පැහැදිලි කිරීමක් කරා මම කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු ඇමතුමියත් ඉන්න වෙලාවේ අධ්‍යාපනය හා උසස් අධ්‍යාපන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සභාපතිවරය විදියට අපි පෞගිය මාස කීපේ පුරාම විටින් විට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සුවිශාල අවබෝධයක් ලබා ගනිමින් ඒ වගේම සමාජය තුළ මේ වෙනුවෙන් ඇති වෙලා තියෙන කතාබහට උත්තර හොයන්න ඉතාම හෙසක් ගත්ත අපි ඒ වෙනුවෙන් විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමාට නාල කළුවැවතුමාට අපේ ගෞරවය පුද කරනවා ආරම්භයේදීම මොකද එතුමා ඉතා ඕනෑකමින් මේ වෙනුවෙන් සක්‍රිය දායකත්වයක් ලබා දුන් නමුත් අපිට පේනවා ගරු ඇමතුමියගේ උත්සාහයට අපි පක්ෂයක් විදියටත් මාත් පෞද්ගලිකවත් අපේ ගෞරවය පුද කරනවා මොකද මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේ දවසෙන් දෙකෙන් විසඳල ඉවර වෙලා ගේන්න පුළුවන් ක්ෂණික නූඩ්ලයක් හදනවා වගේ නෙමෙයි මේක වසර ගණනාවක් තිස්සේන දිගුවක් විදියට සමාජයට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවස්ථාවය අපේ රටට තියෙනවා කියන තැන අපි පක්ෂයක් විදියටත් ඉන්නවා එහෙම නැතුව මේ ආණ්ඩුව විසින් ගේන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවෙන් විරෝධතා ප්‍රකාශ කරන උමනාවක් අපිට නැහැ අපි කියන්නේ මේ රටට ගැලපෙන මේ දරුවට ගැලපෙන ජාත්‍යන්තරයට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ටිකක් අවශ්‍ය වෙනවා හැබැයි අපිට පේනවා සමහර වෙලාවලදී මේක අධ්‍යයනය කරගෙන යද්දී ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හාත්පසින්ම ආරම්භක තිබි අවධියේ තිබිච්ච කතාව තව දින කිහිපයක් යනකොට ආයෙ වෙනස් වෙනවා ආයෙ වෙනස් වීම වලට පස්සේ සමහර විදියට මේ වෙනකොට අපි දන්නේ නැහැ කොතනද මේක නතර වෙලා තියෙන්නේ කියලා දැන් උදාහරණයක් විදියට ශිෂ්‍යත්වය ගැන මුල් කාලේ අපි දැක්කා ප්‍රකාශ කරා මේ ශිෂ්‍යත්වය ළමයින්ට හරිම අහිතකරයි ළමයින්ට ලොකු පීඩාවක් දෙනවා ඒ නිසා ශිෂ්‍යත්ව විභාගය සම්පූර්ණම සහ මුලින්ම මේක අතහැරලා දානවා කියලා නමුත් මහජන පැමිණිලියාව ඒ ආපු පීඩනය දරා ගන්න බැරුව ආණ්ඩුව දැන් කියනවා ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න නැහැ කියලා අපි දැක්ක ඇමතුමියම කියනවා. ඉතින් අපි හිතනවා මේක අධ්‍යයනයකින් පසුව මොකක්ද මේකට වෙන්න ඕන සැබෑම වෙනස කියලා අවබෝධයකින් කටයුතු කරනවා නම් මම හිතනවා මේ වගේ ආපහු හකුල ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ වෙනකොට සමාජය තුළ තියෙනවා ඉතිහාසයේ විෂය පිළිබඳ ප්‍රශ්නයක්. අපි දැක්ක අර විනාඩි 30ක් වැඩි කිරීම පිළිබඳව සමාජ කතිකාවක් ගුරු ප්‍රජාව තුළ කතිකාවක් ඇති වෙනවා. ඒක යම් යම් වෙනස්කම් වලට භාජන වෙලා තියෙනවා. ප්‍රතිසංස්කරණයක් කරනකොට යම් යම් වෙනස්කම් වලට භාජන වෙන්න ඕන. ඒ සාධනීය තැනකට යන්න ඕන. හැබැයි මේක මුළුමනින්ම ඒ හදන වැඩසටහන ආපහු වෙන තැනකටම මාරු වෙන තැනට ගේනවනම් මචන් ප්‍රතිසංස්කරණ වල දුර්වලකම් තියෙන නිසා අපි ගරු ඇමතුමියගේ අවධානයට යොමු කරනවා මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරනකොට ඉස්සෙල්ලම බලන්න ඕන මේ කොළඹ අවට මේ බස්නාහිර පළාතට වඩා එහා ගිහිල්ලා මෙරටේ දුප්පත් අම්මල තාත්තලා මේකට මූණ දෙන්න පුළුවන් විදියට අපි මේ ප්‍රතිසංස්කරණ තුලින් හිරවීමක් වෙනවාද කියලා දැන් උදාහරණයක් විතර ගත්තොත් දැන් අපි නියෝජනය කරන ඔය ඇඹිලි පිටිය තනමල් වෙල මේ වගේ පැතිවල අම්මලට මේ QR කිව්වට පස්සේ කරුවම තුමේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ මම දන්නේ ඒ අධ්‍යයනේ මේ මිනිසුන් ලබා දෙන්නේ කොහොමද කියලා. ඒ දරුවන්ට මේක ගලපන්නේ කොහොමද කියලා. ඉතින් අපි ලෝකයේත් එක්ක බද්ධ වෙන්න ඕන, ඉස්සරහට යන්න ඕන. හැබැයි අපේ සමාජයේ තියෙන ඒ වපසරිය මොකක්ද කියන අවබෝධයක් තියෙන්න ඕන. එහෙම නැතුව ප්‍රතිසංස්කරණ ගෙනේම තුල වෙන්නේ අපේ අහිංසක දුවා දරුවා තව දුරටත් ඔබ උත්සාහ කරනවා නම් සමතලයකට ගේන්න මේ ශිෂ්‍ය ප්‍රජාව ඒක සමතලයකට යන නෙමෙයි තියෙන තැනනුත් යටට යන්න සිද්ධ වෙන නිසා අපි කියනවා මේ හැම ප්‍රතිසංස්කරණයක්ම රටේ හැම ජන කොට්ටාසෙම ගැළපෙන විදියට කරගෙන යෑම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා කියලා කියනවා ඒ වගේම අපි විශේෂයෙන්ම කියනවා අපි දැක්කා අපේ ගරු නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා කතා කරා මේ පෙරපාසල් අධ්‍යයනය සම්බන්ධව. පෙරපාසල් අධ්‍යාපනය සම්බන්ධව යම් කිසි ප්‍රතිසංස්කරණ යෝජනා කීපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේක පෙරපාසල් අධ්‍යාපනයේ කොතෙන්ද පටන් ගන්න දැන් මේ අලුතෙන් ආරම්භ වෙලා තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක පෙරපාසල් දරුවන්ට මේක ගලපගන්නේ කොහොමද කියන එක ගැන මම හිතන්නේ පැහැදිලි ප්‍රකාශයක් ආණ්ඩුවෙන් නැහැ. බලාපොරොත්තු වෙන අද දිනේවත් මේ රටේ පෙරපාසල් අධ්‍යාපනය මොකද මෙතනින් තමයි දරුවා අධ්‍යාපනයට යොමු කරන මඟ පටන් ගන්න. ඒක මොන විදියටද වෙන්නේ? ඒක අලුත් ප්‍රතිසංස්කරණත් එක්ක කොහොමද ගැලපෙන්නේ කියන කාරණාව ගැන යම් කිසි නිශ්චිත මතයක් මේ ආදරණීය දෙමාපියන් දරුවෝ ගැන මහා විශාල බලාපොරොත්තු තියාගෙන පළවෙනි පියවර තියෙනකොටම දරුවා කොතෙන්ද යන්නේ කියලා අවබෝධයක් නැති වෙන එක මම හිතන්නේ ඛේදනීය තත්වයක්. ඒ ගැන උත්තරයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේ විශේෂයෙන්ම කියනවා අපි දැක්කා මැතිවරණ පොරොන්දු ඉටු කරන්නේ නැද්ද කරනවාද කියන එක මං හිතන්නේ ආණ්ඩුවේ වගකීම. මේ වෙනකොට ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ මේ විපක්ෂයෙන් කරන ප්‍රකාශ වලට උත්තර දෙන එක නෙමෙයි, ආණ්ඩුව විසින්ම මැතිවරණ වේදිකාවලදී කියන ලද ප්‍රකාශවලට උත්තර සපයන්නේ කොහොමද කියන කාරණාව. ඒ කියන්නේ තමන් කියපු කතාවට තමන්ට උත්තර දෙන්න වෙලා තියෙනවා. දැන් අපි දැක්කා අපේ ගරු ඇමතුමියත් 100%ක් අධ්‍යාපනය සඳහා වෙන් වෙන්න ඕන කියලා ප්‍රධාන මතයක ඉන්න කණ්ඩායමන නායකත්වයක් දුන්නා. අද එතුමිය අධ්‍යාපන ඇමතුමිය විදිහට එතුමිය අසමත් වෙලා තියෙනවා. ඒකෙන් 50%ක්වත් ළඟා කරගන්න. ඉතින් ඒ නිසා මේ පොරොන්දු එක්ක අපි කියන ඔය ඔක්කොම පොරොන්දු ඉටු කරන්න බැරි වුණත් අතිගරු ජනාධිපතිතුමා ඉඳලා හැම කෙනෙක්ම මේ රටේ පාසල් දුවා දරුවා වෙනුවෙන් මහා විශාල වශයෙන් කතා කරලා කිව්වා දරුවන්ගේ අධ්‍යාපනයට දෙන්න පුළුවන් උපරිම හයිය දෙන්න අපි පාසල් උපකරණ වලට තියෙන වැට් බද්ද අයින් කරලා දානවා කියලා. අද මං කියන්නේ වැට් බද්ද අයින් කරන කතාව ඒක හීනයක් වෙලා තියෙනවා. ඒක කතා කරනකොට ආණ්ඩුව අර ගැරන්ටින්ට භූමි තෙල් ගහනවා වගේ. ඒක උත්තර තමයි එන්නේ. ඒ නිසා අපි කියනවා ඔබ බැරි බව දැනගෙන ප්‍රකාශ කරා නම් ඒක එහෙම සමාජයට කියන රටට කියන්න. එහෙම නැතුව මේක අපි කියනවා මේ අස්වැසුම දෙන අම්මා පවුලකට රුපියල් 5000කට දෙනවට වැඩිය පින් සිද්ධ වෙන වැඩක්. තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරන ඒ අධ්‍යාපන කට්ටලේ 125%කට ආසන් ප්‍රමාණය 100%ට වැට් එකත් එක්ක අයින් කරාම අඩු වෙනවා. ඒ බර සමානයි මේ මාසෙකට දෙනව රුපියල් 5000 මුදලට වැඩිය. මොකද දරුවෝ 4-5 දෙනෙක් ඉන්න අම්මා කෙනෙකුට ඒ පවුලකට ඒක දරා ගන්න හරි අමාරුයි. ඒක තමයි සමාජය විශ්වාස කරේ මේ නව ආණ්ඩුව ඇවිල්ලිවෙලා වැඩබදු අඩු කරලා ඉවරලා අපිට පාසල් උපකරණ වල අපි දරුවන්ට ඉගෙන ගන්න පරිසරය තව ටිකක් පහසු කරවයි කියලා. ඒ වගේම ඔබේ ප්‍රධාන වේදිකාවේ තිබිච්ච කතාවක් තමයි අපි දන්නේ ඒක කොහොම වෙන්න ඕනද කියලා. අපි නෙමේ කතා කරේ ආණ්ඩුව මේ රටේ අමතර පන්ති සංස්කෘතිය නැත්නම් ටියුෂන් එක මේ සමාජයේ ගිලගෙන තියෙන්නේ කොහොමද කියලා ඉවරලා ඔබේ වේදිකාවේ දිගින් දිගට කතා කරා. මේ පොරොන්දු වේදා ඒ අරහා දරුවන්ට තියෙන දෙමාපියන්ට තියෙන පීඩනය නැති කරන්න ඔබ විකල්ප කිව්වා. අද අපිට පේනවා ඒක තවදුරටත් එහාට ගිහිල්ලා මේ සමාජය තුළ කතා වෙනවා. මම මේක වැඩි විග්‍රහ කරන්න යන්නේ නැහැ. අර චාමර සම්පත් මන්ත්‍රීතුමා කිව්වා අද උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පිළිබඳව ගැටලුවක් තියෙනවා මේ සමාජය තුළ කියනවා. ඒ ගුරුවරයාව ආරක්ෂා කරන ආණ්ඩුවේ ප්‍රබල හස්තයක් පිටිපස්සෙන් ඉඳගෙන ඉමිලා හයිය දෙනවා. ඉතින් මන් දන්නේ ටියුෂන් නවත්තන්න ආපු ආණ්ඩුව ටියුෂන් එක පෝෂණය කරනව විතරක් නෙමෙයි විශ්වවිද්‍යාලයට යන්නේ දරුවාගේ අවස්ථාව හිමි කරමින් තවත් සිසු ප්‍රජාවකට විශේෂතාවයක් ළඟා වෙන විදිහට ටියුෂන් පන්ති කරන්න ලයිසන් එක දීලා තියෙනවා කියන එක තමයි මේ කාරණාවත් එක්ක පේන්නේ. සා අපි හිතනවා මේ මොහොත වෙනකොට ඔබේ දේශපාලන සටන් පාඩල පෙරමුණේ හිටිය උපාධිධාරි දරුවෝ ගැන මේ රටේ උපාධියක් ලබා ගන්න දරුවෝ ගම්මානවල දරුවෝ කොච්චර දුක් විඳිනවද කියන කාරණාව මං හිතන්නේ හරියට සමාජයට අකුරෙන් අකුර පෙන්වලා දුන්නා. අපිට මතකයි කඳුළු වක්කරගෙන කතා කරේ මේ අර නියෝජ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා ඒ කතා කරන සාකච්ඡාවල් වොයිස් කට් තියෙනවා මේක අහන්න පුළුවන්. අපි ආපු ගමන් මේ රටේ දුක් විඳින පරම්පරාවේ අම්මලා තාත්තලා වෙනුවෙන් සාධාරණයක් ඉටි කරන්න විශ්වවිද්‍යාලය අවුරුදු 3-4 දුක් විඳපු දරුවන්ගේ රැකියා සිහිනය සැබෑ කරන හැටි කිව්වා. අද රැකියා සිහිනය සැබෑ කරන හැටි නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි, රැකියා ලාභී විදියට උපාධිය අරගෙන පාසල්වල උගන්වලා අවුරුදු 4-5ක් ගිලින සංවර්ධන නිලධාරීන්ට තමන්ගේ වෘත්තීය භාවය ස්ථිර කරන්න ක්‍රමවේදයක් නැහැ. ජනාධිපතිතුමා කියනවා පාරේ ඉන්න එපා ගිහිලි වෙලා විභාගවලට පාඩම් මේ උපාධිය දෙන කොල්ලෝ කෙල්ලොන්ට කියන්නේ පාඩම් කරලා ආපහු ලේස්ති වෙලා තව විභාග ලීල රැකියාවලට එන්නේ. ඉතින් මම දන්නේ මේ උපාධිධාරීන් එදා දීපු කතාව අද මෙච්චර ඉක්මනින් වෙනස් කරන්න දරදඬු උනේ ආණ්ඩුව කොහොමද කියන කාරණාව. ඒ වගේම කාලේ මදි හින්ද මම කියන්නම් කරු නියෝජ්‍ය කතා නැතුන අධ්‍යාපන පරිපාලනයේ සහ ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ට වෙලා තියෙන වැටුප් විෂමතාවයක් තුන අපි හිතුවේ මේ අයවැයෙන් කරු ඇමතුමිය අග්‍රාමාත්‍යතුමිය ඒකට උත්තරයක් එයි කියලා 2022 ජනවාරි පළවෙනිදා වෙනකොට සේවයේ හිටපු මේ නිලධාරීන්ගේ වැටුපට වඩා වැඩි වැටුපක් අලුතෙන් බදවා ගන්න නිලධාරීන්ට ලැබෙනවා. ඉතින් මම හිතන්නේ මේක ලොකු නරක දැනකට යන දෙකක්. මේ විෂමතාවය මම හිතන්නේ නිවැරදි කරන්න මේ අයවැයේ සාකච්ඡා වෙයි කියලා අපි හිතුවා. අපි දැක්කේ නැහැ. ඒ විතරක් නෙවෙයි දීර්ඝ කාලයක් තිස්සේ වසර ගණනාවක් තිස්සේ මේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ ගැටලුවට මහවිශාල බලපෑමක් කරලා තියෙන කාරණාවක් තමයි අපි හැමදාම කතා කරනවා මේ ගුරු සේවයේ සහ විදුහල්පති ශ්‍රේණියේ තියෙන වැටුප් විෂමතාවය. ගුරු ශ්‍රේණියේ එක ගුරුවරයෙකුට සහ විදුහල්පති ශ්‍රේණියේ තුන විදුහල්පතිවරයෙකුට පාසලක විදුහල්පතිවරයෙක් විදිහට වැඩ බාර ගන්න උවමනාවක් උනන්දුවක් උත්තේජනයක් දෙන්න බැරි වෙලා තියෙන මේ වැටුප් විෂමතාවය නිවැරදි කරන්න වසර ගණනාවක් තිස්සේ බැරි වෙලා තියෙනවා. ඔබත් අසමත් වෙලා තියෙනවා කියලා මේ අපි හිතනවා. ඒ වගේම තමයි මේ ගුරු නැත්තම් අධ්‍යාපනඥ සේවයේ ඉහළ ඉන්න නිලධාරීන්ට පෞගිය 2014 වගේ බැඳිච්ච නිලධාරියෙකුට 2020 තමයි වාහන බලපත්‍රයක් හම්බෙන්නේ. මේ වාහන බලපත්‍රය කියන එක අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන වගේ කෝටි 10-15 වාහන ගන්න දෙන එකක් නෙමෙයි. එදා දුන්නා වගේ මේක සාමාන්‍ය වාහනයක් ගන්න ඔහුගේ විශ්‍රාම ජීවිතය වෙනුවෙන් යම් කිසි ඉතිරියක් විදිහට තමයි මේ අධ්‍යාපනඥ මේක දැක්කේ. ඒ අවස්ථාව එදා දීලා තිබුණා. හැබැයි අද 2020 දීපේක කොළ කෑල්ලකට සීමා වෙලා තියෙනවා. ඒ ගැන මායිම් නොකොට මේ රටේ විශේෂයෙන්ම මේ අධ්‍යාපන සේවයේ ඉන්න මේ බලාපොරොත්තුවෙන් තමන්ට විදේශගත වෙන්න අවස්ථාව තියෙද්දි විශාල වැටුප් වලට වෙන වෙන අවස්ථාවන් තියෙද්දි තමන් ඉගෙනගත්ත නිදහස් අධ්‍යාපනයට ගරු කරමින් ඉන්න මාචාර්යවරු ආචාර්යවරු ඇතුළු මේකට සුසුකම් ලබලා ඉන්න සියලු දෙනාට අද කණේ පාරක් ගහලා තියෙන ආණ්ඩුව ශාපේ හිතනවා ඒ වෙනුවෙන් අනිවාර්යෙන්ම මේ මොහොතේ කසලකල බල්ලි වෙලා අර 1775 අනුමැතිය දෙන්න තියෙන හදිස්සිය ගෙනහල්ලි වෙලා මේ රාජ්‍ය සේවකයන්ට මේ අවස්ථාව ලබා දීම කළ යුතුයි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම උසස් අධ්‍යාපනය ගැන යමක් කතා කරන්න කැමැති. ඊයේ පෙරේදා අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමා එක්ක කතා කරා. එතුමත් එක්ක කතා කරාම තමයි අපිට තේරුනේ මම මේක අගමැතිතුමගේ එකදහ ප්‍රශ්නකිනුත් ඇහුවා. එතුමිය උත්තරේකුත් දුන්නා. හැබැයි මේ උත්තරේ දීප එක ඒක අතර ලොකු වෙනසක් තියෙනවා කියලා තේරුනේ එදා. එකක් තමයි විශ්වවිද්‍යාලවලට උපකුලපතිවරුන් පත් කිරීම. විශ්වවිද්‍යාලයක උපකුලපති පත් කිරීම පාසලක ප්‍රින්සිපල් කෙනෙක් පත් කරනවට වැඩිය යටර ගිහිල්ලා තියෙනවා කරු අගමැතිතුමියනි. මොකද වෙනම පැනල් එකකින් නම් කරලා වෙන UGC එක කියන දැන් රජරජ විශ්වවිද්‍යාලයේ විදුහල් මේ VC පත් කරන එකට උපකුලපතිවරයා පත් කරන එකට කමිටි එකෙන් නිර්දේශ කරලා නම් තුනක් කියනවා. ආයි UGC එකෙන් යවනවා වෙන නමක් එවන්න කියලා. නැත්තම් ඒ නම් තුන පිළිගන්නේ නැහැ. ඒ නිසා අපි අහනවා මේ කමිටුවේ ඉන්න කට්ටිය කවුද? මේ කමිටුවේ ඉන්න කට්ටියට තියෙන සුදුසුකම් මොකක්ද? මම දන්නවා සබරගමු මම මේ කියන එක හරියටම සබරගමු VC පත් කරන එකේදී පහුගිය වෙලාවේ සරමක් ඇඳගත්ත කෙනෙකු ගිහිල්ලා මේක වාඩි වෙලා සාමාන්‍ය පෙළත් නැති මිනිස්සු ගරුවකමැතුමියනි මේක ඔබතුමියගේ නෙමෙයි මේක නිවැරදි වෙන්න ඕන කාරණාව. මේ කමිටුවේ ඉන්නෝ අපි හිතනවා විශ්වවිද්‍යාලයක උපකුලපති පත් කිරීම ඉතාම විනිවිදව වෙන්න ඕන දෙයක්. මේ රටට උගතුන් විද්වතුන් බිහි කරන්න හදන නිර්මාණය වෙන තැන පරිපාලන බලධාරියා දේශපාලන හෙංචයියෙක් කරනවා නම් අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මොකද වෙන්නේ කියන කාරණාවට උත්තරයක් නැහැ. ඒ වගේම කියන්න ඕන අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඇහුවා මං ගරු හැමතුමිනුත් ඇහුවා මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපන රාජ්‍ය විශ්වවිද්‍යාල 18 වගේම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල 31ක් උපාධි පිරිනමන ආයතන තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය දීලා මම සංකල්පනවා. ඒ වගේම විදේශ විශ්වවිද්‍යාලවලට විදේශ විශ්වවිද්‍යාලවලට මේ රටේ අවසරය දෙන ක්‍රමය තමයි ගරු අධ්‍යාපන ඇමතුමියනි ඒ අදාළ විශ්වවිද්‍යාලයේ නැත්නම් විදේශ විශ්වවිද්‍යාලයේ රෑන්කින් එක බලන එක විතරයි. එතනින් එයා කිසිම නියාමනයක් වෙන්නේ නැහැ. ඒ විශ්වවිද්‍යාලයේ අදාළ ඉඩ පහසුකම් තියෙනවද? මේ ප්‍රෝග්‍රෑම් එක උගන්වනවද? මොකුත් නැහැ. සා උපාධි කඩ මහා විශාල සංඛ්‍යාවක් ඇරලා තියෙන්නේ මේක නිසා. මේ නීතිය නිර්මාණය කරගන්න මේකට අවශ්‍ය නීතිය හදාගන්නේ නැතුව UGC එකට මේකට බැදීවත් වෙන්න බෑ කියලා තුමන්ලා කියනවා. ඉතින් මම දන්නේ අපේ උසස් අධ්‍යාපනයේ කොතනින් නරක දනකට තල්ලු වෙයිද? සබතුමියගේ දැඩි අවධානයට කරනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට තියෙන මේ බාධාව මේ නීති නොමැතිකම වෙනුවෙන් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න කියමින් මගේ කතාව අවසන් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් මහවිශාල කැපකිරීමක් කළ යුතු කාලයක එක නිවරදීව අවංකව දේශපාලනයෙන් තොරව මේ රටේ ශිසු ප්‍රජාව වෙනුවෙන් මේ රටේ අධ්‍යාපනඥයන් වෙනුවෙන් කරන්න හැකියාව ලැබේවා කින් මගේ වචන කීප අවසන් බව සිතුවි.